සුබ දවසක් දයාබරදු වේපතේ සුපුරුදු පරිදි සෙනසුරාදා අඟහරුවාදා ඒ වගේම ඉදිදා රැය හතමාර වෙනකොට වාලා රජරට ගුවන් විදුලි ඉස්සරහා ඉඳගන්නේ අලුත් නැවුම් බලාපොරොත්තුවක් සමග උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් 2021 ඕලෙවල් විභාගය ඉලක්ක කරගෙන වාලා වෙත සපයලා දීලා තියෙන පුනරීක්ෂණ කාර්යපත්‍රිකා පොත සම්පූර්ණ කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන ඔයාලා මේ වෙනකොට පුනරීක්ෂණ කාර්යපත්‍රිකා 70ක් අපිත් එක්ක සාකච්ඡා කළා. ඉතින් දයාපර දුවේ පුතේ අද දිනේදී අපි ගණිතයේ විෂයයර්ථේ වාරත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගණිතයේ තවත් වැදගත් තේමාවක් වන ජාමිතිය කියන තේමාව ඉලක්ක කරගත්තේ පුනරීක්ෂණ කාර්යපත්‍රිකා අංක 71. ඉතින් දයාබර දරුවනේ පුනරීක්ෂණ කාර්යපත්‍රිකා අංක 71 දිහාවට හැරෙනකොට අපිට පුනරීක්ෂණ කාර්යපත්‍රිකා අංක 71 කියන්නේ මේ ගොඩනැගෙන්නේ මූලික පතහ නිර්මාණ කියන ජාමිතික සංකල්පය ඉලක්ක කරගෙන. ජාතිකයේදී අපිට හම්බ වෙනවා මූලික තේමාවන් හතරක්, මූලික පත හතරක්. මෙන්න මේ පත හතර ඉලක්ක කරගෙන ඔයාලට ලැබෙන මේ පත හතර ඉලක්ක කරගත්ත ගැටලු 9ක් තමයි අපි ඔයාලත් එක්ක අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දයාබර දරුවනේ මේ ගැටලු 9 ඔයාලා ඉගෙන ගත්තේ බොහෝ කාරණා අපිත් එක්ක ආපහු නැවත වතාවක් සාකච්ඡා කරනවා. අපි 10 පන්ති ඉගෙන ගත්තේ මූලික පත හතර අපි මේදී මුලින් මතක් කරගන්න අවශ්‍යයි. ඉතින් දයාබර දුවේ පුතේ ඔබට මතක නම් ඔබ සටහන් කරගන්න පොතක් පෑන මේ වෙනකොට ළඟ තියාගෙනයි අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් දයාබර දුවේ පුතේ ඔබ සපයාගෙන තියෙන මේ පොත් පෑන් වලට අමතරව අද විශේෂ උපකරණ කට්ටලයක් ඔයාලා ළඟ මේ වෙලාවේ තියෙන්නට ඕනේ. ඒ තමයි අද දවසට ඉලක්ක වෙච්ච පාඩම සඳහා ගැලපෙන අපි කියනවා ජාමිතික උපකරණ කට්ටලය කියලා. එහෙම නැත්නම් අපි දන්න හඳුනන භාෂාවෙන් කිව්වොත් කවකටු පෙට්ටිය කියන උපකරණය ඔයාලා ළඟ තියෙන්න ඕනේ. කවකටු පෙට්ටියට අදාළ කෝණ මානය, බිහිද චතුරස්‍රය, ඒ වගේම අඩි රූල, අපි කියනවා සරල ධාරය කියලා. ඒ වගේම පැන්සලක්, ඔයාලා ළඟ කවකට දාන්න භාවිතා කරන වෙනම පැන්සලක්, මේ වගේ දේවල් ඔයාලා අත ඇතිව තමයි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නට ඕනේ. ඉතින් ඔයාලා ළඟ මේ වෙනකොට මේ උපකරණ නැත්නම් ඉක්මනින් මේ උපකරණ ඔයාලා ළඟට අරගෙන අද දවසේ සම්බන්ධ වෙන්න. මොකද අපි ජාමිතික නිර්මාණයක් පිළිබඳව ඔබට කියනවා. මේ පාඩම මේ කොටස ඔබට දිගහැරෙන්නේ ජාමිතික නිර්මාණ මත නොවුණත් ඔබට ජාමිතික නිර්මාණයක් එහෙම නැත්නම් පතයක් කියන එක හඳුන්වලා දීලා අපි එතන ඉඳලා මූලික කොටස් ඔයාලත් එක්ක සාකච්ඡා කරන නිසාවෙන් ඔයාලා ළඟ මේ කියන දේවල් තිබීම වැදගත් වෙනවා. ඉතින් දයාබර දුවේ පුතේ අපි දැනගන්න ඕනේ ඉස්සෙල්ලාම මූලික පත කීයක් තියෙනවද කියලා. මූලික පත අපිට හම්බ වෙනවා 4ක්. ඔබට මතක නම් පළවෙනි පතයෙන් කියන්නේ දෙලඳ අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන ලක්ෂයන්ගේ ගමන් මාර්ගය. දෙලඳ අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන ලක්ෂයන්ගේ ගමන් මාර්ගය. දෙලඳ අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන ලක්ෂයන්ගේ ගමන් මාර්ගය. මේක කියනකොටම පුතේ වට ලක්ෂයක් ගැන තමයි කියන්නේ. ඒ කියන්නේ එක ලක්ෂයක්, තනි ලක්ෂයක්. එතකොට මේ තනි ලක්ෂයේ ඉඳලා මේ ලක්ෂයට නියත දුරකින් වලට 6 පන්ති කළපු අර පුංචි ක්‍රියාකාරකම් දැන් ආපහු සිහිපත් වෙන්නට ඕනේ. හරි? ඔයාලට මතක ඇති මං හිතන්නේ නට් එකක් අපි කියනවා. එහෙම නැත්නම් ඇණයක් අපි මේකට යොදාගත්තා. නූලක ගැට ගහලා අපි මේක බොහොම වේගයෙන් කරකෙව්වා. ඒකට අපිට දැනුණා මේ අපි කරකවනකොට මේක වෘත්තාකාර හැඩයක පිහිටනවායි කියලා. එහෙනම් පුතේ අපි කතා කරන පළවෙනි පතය වෘතය කියන පතේ. දෙලඳ අචල ලක්ෂයකට නියත දොරකින් චලනය වන ලක්ෂයන්ගේ ගමන් මාර්ගය වන්නේ වෘතය. එහෙනම් ඔයාලගේ පළවෙනි පතේ තමයි වෘතය. ඒ කියන්නේ දෙලඳ අචල ලක්ෂයකට නියත දොරකින් චලනය වන ලක්ෂයන්ගේ ගමන් මාර්ගය. ඊළඟට කතා කරනවා පතාංක 2 ගැන. දෙවනි පතේදී කියන්නේ දෙලද අචල ලක්ෂ දෙකක්. අචල ලක්ෂ දෙකක් වුණා දැන් පළවෙනි වතාවේදී අපි අචල ලක්ෂයක් ගැන කිව්වේ දෙවනි වතාවේ කිව්වේ අචල ලක්ෂ දෙකක් ගැන. ඒ අචල ලක්ෂ දෙකක් කිව්වොත් පුතේ අපි අචල ලක්ෂ දෙකට නියද්‍රකින් චලනය වන ලක්ෂයන්ගේ පතේ අපි කතා කරේ මෙම අචල ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය. ඔබ දැන් දන්නවා ලම්බ සමච්ඡේදකය කියන එක කිව්වහම ලම්බ සමච්ඡේදකයක් කොහොමද අඳින්නේ කියලා. මම මේ කියන අතරේ ඔබට ඔබේ අභ්‍යාසයට අදාළ උත්තර ලියලා ඇති. ඒත් එක්කම ඔබට මූලික පත ටික වාලගේ ඔය පුණ්ඩකින කාර්යපත්‍රිකා අංක 71ට අදාළ එහා පැත්තේ පිටුවේ වම් අත පැත්තේ තියෙන පිටුවේ ඔබට මේ මූලික පත හතර නිර්මාණය කරගත්තා නම් අපි මේ කතා කරන පත පාඩමට එනකොට ඔබට ඒක පහසු වෙයි සරල වෙයි. අපි කිව්වා පළවෙනි වතාවේදී දෙලද අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන ලක්ෂයන්ගේ ගමන් මාර්ගය වනුවේ වෘතය. එහෙනම් ඔබ අචල ලක්ෂයක් ලකුණු කරලා වෘතයක් ඇඳලා ඔබ නියමිතව ගන්නා දුර ප්‍රමාණය කෙසේ සටහන් කරගත්තා නම් වඩා හොඳයි. සෙන්ටිමීටර 4ක් හරි 3ක් හරි 2ක් හරි ඔබ ගන්න දුර ප්‍රමාණය සටහන් කරන්න. එතකොට ඔබට පළවෙනි පතය වඩා හොඳින් පැහැදිලි වෙයි. දෙවන පතය ඔබට මතක ඇති මං ඉතින් මේක අපි ටිෂු කඩදාසියම අරගෙන ගිහිල්ලා පන්ති කාමරේ කරපු ක්‍රියාකාරකම. දෙලද අචල ලක්ෂ දෙකකට නියද්‍රකින් චලනය වන ලක්ෂයන්ගේ පතය එම ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකේ වුණා. අපි මතක ඇති ඔබට ඔය ලක්ෂ දෙක එක මත එක සමපාත වෙන විදිහට අපි නමපුවාම අපිට තේරුණා හරියටම මේ රේඛාව මැදි යන. ඒකේ විශේෂත්වයක් තිබුණා මේ රේඛාවත් එක්ක අංශක 90ක කෝණයක් හදන්න. ඔය රේඛාවත් එක්ක අංශක 90ක කෝණයක් හදන්නේ. ඒකෝ අචල ලක්ෂ දෙකක් දුන්නාම අපි කවකට භාවිතා කරලා මේක කරනකොට කරේ AB කියලා අපි මේ රේඛාව නම් කරොත් එහෙම AB රේඛාවෙන් භාගයකට වඩා වැඩි දුරක් කවකට අරගෙන ඊට පස්සේ අපි කරේ මේ භාගයකට වඩා වැඩි දුර අරගෙන ඡාප දෙකක් යපුවා දෙපැත්තේ. ඒ ලක්ෂයේ තියලා දෙපැත්තෙන් ඡාප දෙකකුත් ඒ වගේම B ලක්ෂයේ තියලා දෙපැත්තෙන් ඡාප දෙකකුත් කැපෙන විදිහට අපි ඡාප දෙක කපා ගත්තා. මේ ඡාප දෙක කැපිලා යන ස්ථාන දෙකක් එනවා. ඒ දෙක යා කරපුවාම හරියටම AB රේඛාවේ හරිමැද ලක්ෂය අපිට හොයා ගන්න පුළුවන්. ඒ වගේම ඔය රේඛාව මත ඉඳලා A ලක්ෂයට සහ B ලක්ෂයට ඕනෑම ස්ථානයකදී තියෙන දුර ප්‍රමාණයන් සමානයි. ඔබට මේ නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔබ පතය නිර්මාණය කරගත්ත නම් මේ මොහොතේ අචල ලක්ෂ දෙකකට නියද්‍රකින් චලනය වන ලක්ෂයන්ගේ පතය එම ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකයයි. එතකොට දයාවරු පුතේ ඔබ ලම්බ සමච්ඡේදක නිර්මාණය කරන ආකාරය මම පැහැදිලි කළා. නැවත වතාවක් මම ඒක කිව්වොත් එහෙම ලම්බ සමච්ඡේදක නිර්මාණය කරන්නේ AB රේඛාව AB යා කරන රේඛාවෙන් භාගයකට වඩා වැඩි දුරක් කවකටට අරගෙන ඒ කේන්ද්‍රයේ විදිහට අරගෙන රේඛාවේ ඉහළින් සහ පහළින් ඉන්න විදිහට අපි ඡාප දෙකක් කපනවා. ඒ වගේම B කේන්ද්‍රය විදිහට අරගෙන අර මුලින් කප්පු ඡාප දෙක කැපිලා යන විදිහට නැවත වතාවක් ඒ අරයමයි ඒ දුරමයි වෙනස් නොවන විදිහට කවකට අරගෙන නැවත වතාවක් ඡාපේ කපුවාම ওই ඡාප දෙක කැපිච්ච ස්ථාන හරියටම යා කරපුවාම අපිට ලැබෙන්නේ ඒ රේඛාවේ ලම්බ සමච්ඡේදකය. දැවදුවේ පුතේ ඔය තමයි වලගේ දෙවනි පතේ. දැන් අපි අචල ලක්ෂයක් ගැන කතා කළා. අචල ලක්ෂ දෙකක් ගැන කතා කළා. ඊළඟට අපි කතා කරනවා සරල රේඛාවක් ගැන. ඒක ඔබ පටලව ගන්න එපා. මේකෙදි AB කියලා කියන්නේ ලක්ෂ දෙකක්. දැන් AB කියලා කියන්නේ රේඛාව. ඕන අපිට මේකට වෙන අකුරු දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. XY වගේ වෙන අකුරු දෙකක් පාවිච්චි කරලා කමන්නේ නැහැ. X සහ Y හෝ A හා B රේඛාවක් තියෙන්නේ රේඛාවකට නියත දුරකින් චලනය වන ලක්ෂයන්ගේ පතේ. රේඛාවකට නියත දුරකින් චලනය වන ලක්ෂයන්ගේ පතය එම සරල රේඛාවට දෙපසින් පිහිටි සමාන්තර සරල රේඛා දෙකකි. එම සරල රේඛාවට දෙපසින් පිහිටි සමාන්තර සරල රේඛා දෙකකි. එතකොට රේඛාවට දෙපැත්තේ තියෙන්න ඕනේ. ඒ රේඛාවට දෙපැත්තෙන් තියනා වගේම මුල් AB රේඛාවට එහෙම නැත්නම් මුල් SY රේඛාවට සමාන්තර රේඛා දෙකක් වෙන්නත් ඕනේ. ඒ කියන්නේ ඕනෑම ස්ථානයක ඉඳලා මේ රේඛාව මත ඉඳලා ඕනෑම අවස්ථාවකදී රේඛා දෙක දුර අපි මැල්ල බැලුවොත් දුරවල් දෙක සමාන වෙන්නට ඕනේ. එහෙනම් රේඛාවක් ඇඳලා ඒ රේඛාවට දෙපසින් අපි සමාන්තර රේඛා දෙකක් අපි ඇඳ ගන්නවා. මේ සමාන්තර රේඛා ඇඳ ගැනීම සඳහා අපි භාවිතා කරන්නේ මේ අවස්ථාවේදී විහිච්ඡ ප්‍රශ්‍රය කියන උපකරණය. ඔබගේ ජාමිතික උපකරණ කට්ටලේ තියෙන බ්‍රිජ බ්‍රෂ් එකේන උපකරණය අරගෙන නිශ්චිත දුරක් සෙන්ටිමීටර් 2ක් 3ක් 4ක් ඒ වගේ දුරක් අරගෙන ඔබ නියමිත දුරක් දෙපැත්තින්ම ලකුණු කරලා සමාන්තර සරල රේඛා දෙකක් මේ අවස්ථාවේදී ඇඳගන්න. ඒ තමයි පුතේ අපේ නම් තුන්වෙනි පතේ වෙන්නේ දෙන ලද සරල රේඛාවකට නියත දුරකින් චලනය වන ලක්ෂයන්ගේ පතේ වනුවේ එම සරල රේඛාවට දෙපසින් පිහිටි සමාන්තර සරල රේඛා දෙකකි. එම සරල රේඛාවට දෙපසින් පිහිටි සමාන්තර සරල රේඛා දෙකකි. අවසාන පතේ හතරවෙනි පතේ. හතරවෙනි පතේදී කියන පුතේ රේඛා දෙකක් ගැන. ඒත් මේ රේඛා දෙකේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මොකද්ද විශේෂ ලක්ෂණය? රේඛා දෙක එකිනෙක කැපිලා යන රේඛා දෙකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ සමාන්තර රේඛා දෙකක් නෙමෙයි. එකිනෙක ඡේදනය වන රේඛා දෙකක්. ඒ කියන්නේ මේ රේඛා දෙක එකිනෙක දික් කරොත් එහෙම රේඛා දෙක කොයි හරි තැනකදී කැපිලා යන්න ඕනේ. ඒ කියන්නේ එකිනෙකට සමාන්තර නොවන රේඛා දෙකකට සමදුරින් පිහිටි ලක්ෂයන්ගේ පතේ වනුයේ එම සරල රේඛා දෙක දික් කිරීමෙන් සෑදෙන කෝණෙහි කෝණ සමච්චයද කියලයි. එතකොට පුතේ වාට මතක් වෙන්න ඕනේ කෝණේ කෝණ සමච්චය දෙක කියනකොට අපි 10 පන්තිය කරන ලද ක්‍රියාකාරකම්. ඒකට මේක අපි අර ටිෂු කඩදාසිය ආධාර කරගෙන මේක නමලා බලපු ආකාරය මේ එක මත එක රේඛා දෙක තිබ්බාම හරියටම මේ කෝණ සමච්චය දෙකේ මතය යනවා කියන එක මෙව අපිට මතක් වෙන්නට ඕනේ. එහෙමනම් අපි එක අවස්ථාවකදී අපි අරගත්තා AB කියලා රේඛාවක්, තවත් අවස්ථාවකදී අපි ගත්තා CD කියලා රේඛාවක්. එවර මේ AB රේඛාව සහ CD රේඛාව කැපිලා යන විදිහට අපි මේ රේඛා දෙකේ රේඛා දෙක දික් කිරීමක් කරනවා. දික් කරලා පස්සේ වාලට හම්බ වෙනවා මේ රේඛා දෙක කොහේ යනකද කැපිලා යන. කැපිලා යන ස්ථානයේ කෝණයක් තියෙනවා. මේ කෝණය ඔබ දන්නවා සමච්ඡේදනය කරන්නේ කොහොමද කියලා. කවකටුවට Tamanට කැමති දුරක් අරගෙන කෝණයේ ශීර්ෂයේ කෝණ ශීර්ෂයේ කවකටුව තියලා අර රේඛා දෙකේ දෙපස චාප දෙකක් කැපිලා යන විදිහට අපි චාප දෙකක් කපනවා. ඊට පස්සේ කරන්නේ ඒ චාප දෙක කැපිච්ච ස්ථාන දෙකේ තියෙන නැවත වතාවක් කෝණය මැද්දෙන් අපි චාප දෙකක් නැවත වතාවක් කපනවා. එතකොට මේ චාප දෙක කැපුවට පස්සේ කෝණ සමච්ඡය දෙකේ අපිට ලැබෙනවා. කෝණ සමච්ඡය දෙකේ මත ඉඳලා මේ රේඛා දෙකට තියෙන ලම්බ දුර ඕනෑම අවස්ථාවකදී සමානයි. කෝණ සමච්ඡය දෙකේ මත ඉඳලා මේ රේඛා දෙකට තියෙන ලම්බ දුර ඕනෑම අවස්ථාවකදී සමානයි. ඒක නිසා අපි කියනවා එකිනෙකට සමාන්තර නො වූ සරල රේඛා දෙකකට සමදුරින් පිහිටි ලක්ෂයන්ගේ පතේ වනුයේ එම සරල රේඛා දෙක දික් කිරීමෙන් සෑදෙන කෝණෙහි කෝණ සමච්ඡය දෙකයි. ඉතින් දෑවර දුවේ පුතේ අද දවසේ අපේ පාඩම යොමු වෙන්නේ මෙන්න මේ මූලික දේවල් ටික ඉලක්ක කරගෙන. ඒක නිසා ඔබට මම මතක් කරේ මූලික පත හතර අනිවාර්යෙන් ඔබ දැනගෙන සිටිය යුතුයි. ඔබට ඔබේ පළවෙනි පත්‍රයේ එහෙම නැත්නම් එක පත්‍රයේ ලැබෙනවා මේ ආ සම්බන්ධ ප්‍රශ්නයක්. ඔබ ඒක දැනගෙන සිටිය යුතුයි. එක පත්‍රයේ ලැබෙන ප්‍රශ්නය ලකුණු දෙකක ප්‍රශ්නයක්. ඒ වගේම ඔබට ගණිතයේ දෙක පත්‍රයේ එහෙම නැත්නම් අපි කියනවා පැය දෙකහමාරක් එහෙම නැත්නම් පැය තුනක් ඔබ ගත කරන පේපර් එකේ සාමාන්‍ය අපි දැන් කියනවා පැය දෙකහමාරකට ලියන්න පුරුදු වෙන්න, පැය තුනකට ලියන්න පුරුදු වෙන්න. දැන් පහු වෙලා වෙනකොට මේක පැය 3යි විනාඩි 10ක් අපිට තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ පේපර් එකට පැය දෙකහමාරකට, පැය 2යි විනාඩි 45කට වගේ ඉවර කරගන්න, අපේ හරි වැරදි නැවත බලලා නිවැරදි කරගන්න කාලය අපිට ඉතුරු වෙනවා. එතකොට මේ පේපර් එකේ දයාබර දුවේ පුතේ 8 වෙනි ප්‍රශ්නයේ විදිහට දැන්ට ලැබෙන්නේ නිර්මාණ ගාන. මේ නිර්මාණ ගානේ මේ අපි දැන් කතා කරපු පත හතර ඉලක්ක කරගත්තේ අනිවාර්යෙන් කොටස් දෙකක් ඔබට ලැබෙනවා. අනිවාර්යෙන් කොටස් දෙකක් ඔබට ලැබෙනවා. ඒ කියන්නේ පත ඉලක්ක කරගත්තේ කොටසක්, ඒ වගේම පත ආධාර කරගත්තේ ගැටලුවක් ඔබෙන් අහනවා. ඒක නිසා පත පිළිබඳව දැනුවත් වීම ඔබට බණාඩ දෙකක් වෙනවා. ඉතින් දයාබර දුවේ පුතේ අපි දැන් සූදානම් වෙන්නේ ඔයාලට ඔයාලට ලැබිච්ච පොන්ඩේෂන කාර්යපත්‍රිකාංක 71ට අදාළ පළවෙනි ප්‍රශ්නය ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. ඒ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මෙන්න මේ විදිහට. පහත රූපයේ AB හා BC යන තාප්ප දෙකකි. තාප්ප දෙකකි. AB හා BC තාප්පවල සමදුරින් AB හා BC තාප්පවල සමදුරින් B ලක්ෂයට මීටර් 5ක් ඈතින් නල් ඉඳක් සිටුවේ යුතුය. පත පිළිබඳව ඔබේ දැනුම භාවිතයෙන් නල් ඉඳ ස්ථාපනය කළ යුතු ස්ථානය රූපයේ ඇඳ දක්වන්න. මේ දක්වලා තියෙනවා දයාබර දුවේ පුතේ වරහන් ඇතුලේ ඔබ ඒක දකින්නට ඇති. මීටර් 1ක් සමානයි සෙන්ටිමීටර් 1ක් ලෙස පරිමාණය ගන්න කියලා. මෙහිදී මම ඔබට විශේෂයෙන් සිහිපත් කළ යුතුයි පහුගිය අවුරුද්දේ ඕලෙවල් විභාගයේ පිළිබඳව උත්තර පත්‍ර බැලීමේදී අපි දැකපු දෙයක් උලක් දරුවන්ට ලකුණු අහිමිුනේ අවස්ථාවක් ඔබට පළවෙනි පත්‍රයේ සඳහා ලැබෙන කොටසේදී ඔබ තරයේ මතක තියාගත යුතුයි ඔබට දෙන්නේ දල සටහනක් අඳින්න කියලා පුතේ. ඒතකොට දල සටහනේදී මතක තියාගන්න අපි ජාමිතික උපකරණ පාවිච්චි කරන්නේ නෑ මේකෙදි. ඒක නිසා දල සටහනේදී ඔබ කවකට අරගෙන ඡාප කපලා යාකිරීම කරන්නේ නැහැ. අඩුල් අරගෙන අපි යාකිරීම කරන්නේ නැහැ. ඒක නිසා ඔබ ඒක මතක තියාගත යුතුයි. ඒ ඡාප කැපීම් සියල්ල අපි ඡාප කැපෙන්නේ මෙතනින් කියලා පෙන්නනම නිකන් නිදහස් අතින් තමයි අපි මේ සියල්ලම කරන්නේ. ඒක නිසා ඒ සඳහා ඔබ ජාමිතික උපකරණ කට්ටලය භාවිතා කරන්නට එපා. ජාමිතික උපකරණ කට්ටලය භාවිතා කිරීම ඔබට ලකුණු නැතිවීමට හේතුවක් වෙනවා. ගියවදත් අපි දැක්කා ගොඩක් වෙලාවට ගොඩක් දරුවන්ට ඕන් ඡාප කපලා තමයි අරගෙන තිබුණේ කවකට ආධාර කරගෙන. නමුත් ඔවුන්ට ලකුණු අහිමි වී ගියා. ඒකට හේතුව දල සටහනකින් දක්වන්න කියන එක අවධාරණය කරලා තිබුණොත් එම ඔබ මතක තියාගන්න මේ තොරතුරු දක්වන්න ඕනේ ජාමිතික නිර්මාණයක් මගින් නෙමේ දල සටහනක් මගින් කියලා. ඒ නිසා ගොඩක් වෙලාවට ඔයාලා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒක 125 තියෙන ප්‍රශ්න වලට ඔයාලට මේක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නේ සඳහා උත්තර දෙනකොට ඔබ ජාමිතික උපකරණ භාවිතයෙන් තොරව මේ කටයුත්ත සිදු කළ යුතුයි. එතකොට මේකේ තියෙනවා මීටර 1 සෙන්ටිමීටර 1ක් ලෙස පරිමාණය ගන්න කියලා. නමුත් පරිමාණ රූපයක් නෙමේ අපි අඳින්නේ. ඒක නිසා මෙතෙන්දී අපි පරිමාණය ගන්න නැහැ කියන එක මතක තියාගන්න. ඒක අපිට වැදගත් වෙන්නේ දෙවනි පත්‍රයේ සඳහා පිළිතුරු තියෙන අවස්ථාවේදී. එතකොට මීටර 1 සෙන්ටිමීටර 1ක් ගන්න කියලා තිබුණා නම් අපිට මේ දුර ගන්න වෙන්නේ එතකොට සෙන්ටිමීටර වලින් දීලා තියෙන මීටර වලින් දීලා තියෙන මීටර 5යි කියලා. එහෙනම් සෙන්ටිමීටර වලින් සෙන්ටිමීටර 5ක් තමයි අපි මේ රේඛාවට ගන්න ඕනේ. AB ABC anu තාප්ප දෙකක් කියලා අපිට දීලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා තාප්ප වලට සමදුරින් හා B ලක්ෂයට මීටර 5ක් ඈතින්. ඔන්න පුතේ අර අපි ඉගෙන ගත්තේ පතේ. දැන් අපි තෝරගන්න ඕනේ මේ පත හතරෙන් මොකේටද මේක වැටෙන්නේ කියලා. අපිට තියෙනවා රේඛා දෙකක්. මේ රේඛා දෙක දකිනකොටම අපිට මතක් වෙන්න ඕනේ රේඛා දෙකක් තියෙනවා. රේඛා දෙක එකිනෙක හම්බෙලා තියෙනවා. එහෙනම් ගොඩක් වෙලාවට කෝණ සමච්චය දෙකක් කියන එකට තමයි යන්නේ. ඒ කියන්නේ හතරවන පතේට තමයි කිට්ටුවෙන් යන්නේ. අපි බලනවා යනකොට ඇත්තටම දීලා තියෙන්නේ මොකද්ද කියලා. එතකොට මේක කියන්නේ මේ තාප්ප දෙකට සමදුරින්. එහෙනම් තාප්ප දෙකට සමදුරින් කියනකොට පුතේ අපිට තේරෙන්න ඕනේ තාප්ප දෙක දෙපැත්තින් ඇවිල්ලා මේ තාප්ප දෙක එකිනෙක හම්බෙලා තියෙන. එහෙනම් මේ දෙකට සමදුරේ යන්න අනිවාර්යෙන් මෙහි කෝණ සමච්ඡේදකේම විය යුතුයි. එහෙනම් ඔබ නිදහස් අතින් කෝණ සමච්ඡේදක ඇඳීමේදී අපි දන්නවා ඔය රේඛා දෙක මත AB රේඛාව මතත් CB රේඛාව මතත් ඡාප දෙකක් කැපෙනවා. ඊළඟ කෝණ සමච්ඡේදක ඇඳනකොට ඒ ස්ථාන දෙකේ නැවත කවකට තියලා ඡාප දෙකක් කැපෙනවා. ඉතින් මේ ඡාප නිකන් කැපෙන විදිහට ඔබ කවකටෙන් ඒ ඡාප දෙක කපන්න. ඊට පස්සේ කවකටෙන් නෙමෙයි 2000 අතින් ඡාප දෙක කපන්න. ඊට පස්සේ කෝණමා අපි අඩුවල භාවිතා කරලා සාමාන්‍ය අපි යාකිරීම කරන්නේ මේකේ කෝණමානේවත් අඩුවල වචන දෙකේ එකක්වත් අපි භාවිතා කරන්නේ නැහැ කියන එක මතක තියාගන්න. නිදහස් අතින් අපි මේ ඡාපය හරහා යන විදිහට සරල රේඛාවක් අඳිනවා. ඇඳලා ඉවර වෙලා ඔබ දැක්වීම අනිවාර්ය කොටසක් තියෙනවා මෙහි. ඔබ දක්වන්න ඕනේ B වල ඉඳලා ඔය ළිඳ පිහිටන ස්ථානයේ තියෙන්නේ හරියටම මීටර් 5ක් දුරින්. ඔබේදී ලකුණු ලැබෙන්නේ මේ කොටසේදී ඔන්න ඔය මීටර් 5 සලකුණු කළොත් පමණයි. මේ පරිමාණ රූපයක් විදිහට දීලා තියෙන නිසා ඔබට සෙන්ටිමීටර් 5 කියලා ලකුණු කරන්න දහස තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට ඕ ලෙවල් පේපර් වලදී අපි එහෙම දකින්නේ නැහැ. ඔබට කියන්නේ මීටර් 5ක දුරකින් දැක්වෙන ළිඳේ දල සටහනක් නිරූපණය කරන්න කියලා. එතකොට කිසියම් ස්ථානයක අපි රේඛාව මත කිසියම් ස්ථානයක, ඒ කියන්නේ කෝණ සමච්චය දෙකේ මත කිසියම් ස්ථානයක ඔබ ඡාප කපලා ඒ දුර මීටර් 5යි කියලා සටහන් කරලා තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ. ළිඳ පිහිටන ස්ථානයේ තිතකින් ලකුණු කරලා ළිඳ කියලා ලිව්වනම් ප්‍රමාණවත්. ඔය විදිය තමයි පුතේ ඔයාලගේ ඔය පළවෙනි ප්‍රශ්නේ සඳහා උත්තර ලියන්නේ. ලොකු අමාරු ප්‍රශ්නයකුත් නෙමෙයි ඇත්තටම. ඔබ හරියටම පතේ નિවැරදිව තේරුම් ගන්නට ඕනේ. ගොඩක් වෙලාවට පතේකින් භාගයක් ඇඳපු අවස්ථාවක් තමයි වර්තමාන ප්‍රශ්නවල ලැබෙන්නේ. ඒ නිසා ඔබ ඒ පිටිබඳව සැලකිලිමත් වෙ යුතුයි. ලැබෙන ආකාරයේ ප්‍රශ්නයට ඔබ උත්තර දීම අනිවාර්ය වෙන නිසා. ඒ නිසා ඔබ ඒ පිටිබඳව සැලකිලිමත් වෙලා උත්තර ලිවීමේදී උත්තර ලිවීම ආරම්භ කරන්නට අවශ්‍යයි. එනම් පුතේ අපි සූදානම් වෙන්නේ දෙවනි ප්‍රශ්නය සඳහා උත්තරේ සාකච්ඡා කරන්න. ඒ කියනවා S සහ Y අනු සරල රේඛීය මාර්ගයක පිහිටි පහන් කණු දෙකකි. පහන් කණු දෙකට සමදුරින් හා සරල රේඛීය මාර්ගයට මීටර් 8ක් ඈතින් ජලකරාමයක් සවිකල යුතු වේ. ජලකරාමයේ පිහිටුවේ යුතු ස්ථානය පහත රූප සටහනේ ලකුණු කරන්න. එතකොට අපිට පේනවා දයාපරදුවේ පුතේ SY කියලා ලක්ෂ දෙකක් ලකුණු කරලා තියෙනවා. ඒ වගේම මේ SY කියන එක සරල රේඛීය මාර්ගයක් කියලා දීලා තියෙනවා. ඒකේ තියෙන පහන් කණු දෙකක් එහෙනම් අපි කියන අපේ කතාවට ලයිට් කණු දෙකක් පහන් කණු දෙකක් දක්වලා තියෙනවා. මේ පහන් කණු දෙකටම සමදුරින් පහන් කණු දෙකටම සමදුරින් වෙන්න ඕනේ. එතකොට පහන් කණු දෙකට සමදුරින් කියනකොට පුතේ අපිට මතක් වෙන පහන් කණු දෙකක් කියලා කියන්නේ ලක්ෂ දෙකක්. එහෙනම් මේ ලක්ෂ දෙකටම සමදුරින් ලක්ෂ දෙකට සමදුරින් ඒ වගේම තව විශේෂ අවස්ථාවක් කියනවා. ඒ කියන්නේ සරල රේඛීය මාර්ගයට මීටර් 8ක් ඈතින්. එහෙනම් පත දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි x සහ y කියන පහන් කණු දෙකට මීටර් 8ක් ඈතින්. එහෙනම් මීටර් 8ක් ඈතින් නම් අපි මොකද කරන්න ඕනේ? මේ ඉස්සල්ලාම පළවෙනි x සහ y කියන පහන් කණු දෙකට සමදුරින් කියනකොට ඒ සමදුරින් පිහින්න පතේ තමයි SY යාකරන රේඛාවේ ලම්බ සමච්ඡේදක. එහෙනම් අපි ඉස්සල්ලාම කරන්න ඕනේ ලම්බ සමච්ඡේදක අඳින එක. ඒක ලම්බ සමච්ඡේදක ඇඳලා ඔන්න පළවෙනි පියවර ඉවරයි. ඔබට එක පියවරක් වෙනුමෙන් ලකුණක් ඔබට හිමි වෙනවා. ඊළඟ දෙවෙනි අවස්ථාව ඊළඟ පතේ තවත් පතයක් ගැන මේක කියනවා. AB එතකොට අපි මෙතන ලකුණු කරේ SY කියලා. SY රේඛාවට මීටර් 8ක් ඈතින්. එතකොට මීටර් 8ක් ඈතින් කියනකොට ඔබ මීටර් 8ක් දුර පෙන්වන්න ඕනේ මේ රේඛාවේ ඉඳලා. ඒක උඩ පැත්තෙන් තියෙන්නත් පුළුවන්, පහලින් පෙන්වන්නත් පුළුවන්. එතකොට AB රේඛාවට ඉහළින් වුණොත් එම 8 මීටර් 8ක් තියෙන බව අපි පෙන්වන්න ඕනේ. ඊළඟ පහලින් ගත්තත් මීටර් 8ක් තියෙන බව පෙන්වන්න. එතකොට අපිට ස්ථාන දෙකක් මේකෙන් එනවා. රූප ත්‍රාණයේ ජල කරාමේ පිහිටියොත් ස්ථානය කියලා තියෙනවා. එතකොට එක ස්ථානයක තමයි ජල කරාමේ පිහිටන්නේ. නමුත් ජල කරාමේ පිහිටුව හැකි ස්ථාන දෙකක් එනවා. ඉහළ එක් ස්ථානයක්, ඒ වගේම පහළත් එක් ස්ථානයක් ලැබෙනවා. මේ සරල රේඛාවට මීටර් 8ක් දුරින් පිහිට සමාන්තර සරල රේඛාවක්. ඒ කියන්නේ අපි කිව්වේ තුන්වෙනි පතේ. එම කිව්වාම නිවැරදි. තුන්වෙනි පතේ රේඛාවකට නියද්දරකින් චලනය වන ලක්ෂයන්ගේ පතේ. ඒ කියන්නේ සමාන්තර සරල රේඛා දෙකක්නේ. එතකොට අපි ඉස්සලා කිව්වේ ලක්ෂ දෙකකට නියද්දරකින් චලනය වන ලක්ෂයන්ගේ පතේ කියන්නේ ලම්බ සමච්ඡේදකේ. ඒක ලම්බ සමච්ඡේදකේ ඇඳෙනවා. ලම්බ සමච්ඡේදකේ ඇඳලා දෙපසින් සමාන්තර සරල රේඛා දෙකක් අපි ඇඳලා පස්සේ මේ සමාන්තර සරල රේඛා දෙක ඡේදනය වන ස්ථාන දෙකක් වෙනවා මුල් ලම්බ සමච්ඡේදකේ මැදි. අන්නේ ස්ථාන දෙකේ තමයි ඔය කියන ඒ කියන්නේ ජල කරාමේ සවිකලයේ ස්ථානයේ වෙන්නේ. එතකොට ඒ දුර මීටර 8ක් බව සටහන් කරන්න ඕන රේඛා දෙක අතර තියෙන දුර. ඒක ඔබ සටහන් කරේ නැත්තම් ඔබට එක ලකුණක් අහිමි වෙනවා. ඒක නිසා ඒව පිළිබඳව සැලකිලිමත් වෙන්න මේ දත්ත සටහන් කිරීම අත්‍යවශ්‍ය නිසා. ඊළඟ ප්‍රශ්නාංක 3 දිහාවට අපි යන්න පුතේ. ප්‍රශ්නාංක 3ෙත් තියෙන්නේ අපි ඉගෙන ගත්තේ තවත් ඒ ආකාරයෙන්ම පතයක්. ඒ චුට්ටක්වත් මම හිතන්නේ අර කලින් කතා කරපු පතයත් එක්ක යම් සම්බන්ධතාවයක් දක්වනවා. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නයත් එක්ක බලමු අපි කියවලා කොහොමද තියෙන්නේ කියලා. එහි කියනවා මෙහෙම. PQ සමානයි PQ හා QR යන ඉදමක මායිම් දෙකකි. PQ හා QR මායිම් වලට සමදුරින්ද Q සිට මීටර් 5ක් දුරින්ද වනසේ අඹ පැලයක් සිටිය යුතු ස්ථානය පත පිළිබඳ දැනුම භාවිතයෙන් රූපේ M ලෙස ලකුණු කරන්න. අඹ පැලයක් සිටුවේ ස්ථානය රූපේ M ලෙස ලකුණු කරන්න. ඔබ මේ කියන හැම දෙයක්ම ඉතා පැහැදිලිව කියවිය යුතු වෙනවා. PQ සහ QR කියන මේ ඉදමක මායිම් දෙකක් මේ මායිම් දෙකටම සමදුරින් වෙන්නත් ඕන. මායිම් දෙකට සමදුරින් නම් අනිවාර්යෙන් මේ මායිම් දෙක යාකන රේඛාවේ කෝණ සමච්ඡේදකය. ඒ කියන්නේ හතරවන පතේ. ඒක කෝණ සමච්ඡේදකය අපි අඳිනවා PQR කෝණ. PQR කෝණේ කෝණ සමච්ඡේදකය අඳිනවා. අඳලා පස්සේ මේ කෝණ සමච්ඡේදකයේ මත Q වල ඉඳලා මීටර් 5ක දුරේ. එහෙනම් ඒ ස්ථානය ලකුණු කරන්න ඕනේ ඔබ Q වල ඉඳලා කෝණ සමච්ඡේදකයේ මත මීටර් 5ක දුරක් ලකුණු කරලා ඒක M කියලා අපි නම් කරලා තියෙනවා. ඉතින් මෙතෙන්දී පුතේ නැවත වතාවක් මම ඔයාලට සිහිපත් කරන්නේ මෙවුවා දල රූප සටහන් පමණයි. පරිමාණ රූප අරගෙන අපි සෙන්ටිමීටර දෙකකින් මෙච්චර ප්‍රමාණයක් දැක්වෙනවා කියලා එහෙම අඳිනවා නෙමෙයි මෙවුවා. ඒක නිසා ඔබ පරිමාණ රූප ඇඳීම අවශ්‍ය වෙන්නේ නැහැ පළවෙනි පේපර එකට. ඒකදී ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ දල රූප සටහන් පමණයි. ඒ නිසා ඔබ ඒක තරයේ මතක තියාගන්න ඕනේ විභාගයට වාඩි වෙන අවස්ථාවේදී. අපි යනවා හතරවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න ප්‍රතිවලත් එක්ක. ප්‍රශ්නාංක 4 ඉලක්ක වෙන්නේ වලගේ තවත් තේමාවක, ඒ කියන්නේ ජ්‍යාමිතිය වල ඉගෙන ගත්තේ යම් පාඩමක කොටසක් එක්ක. 10 ශ්‍රේණි වලට මතක ඇති අවසාන පාඩමේදී අපි කතා කළා අවසාන පාලමගෙන වෘත්ත එක ජාය පාලමගෙන 30 වෙනි පාලමට එනකොට අපි කතා කළා වලත් එක්ක වෘත්තයක කෝණ හා සම්බන්ධව වෘත්තයක කෝණය වලදී එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ ඊළඟට කේන්ද්‍රය ආපායත කෝණයන හරියට පරිදි ආපායත්‍යනය කරන කෝණය වේ ඊළඟ තව ප්‍රමේයක් ඉගෙන ගත්ත අපි අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වේ කියලා මෙන්න මේ දේවල් උඩුවේ තියන්නට ඕනේ මේ ඊළඟ මෙතනින් එහා පැත්තක නම් හදන්න යනකොට මේ දේවලුත් එක්ක යම් යම් දේවල් කොටසක් වලට එකතු වෙනවා අපි බලමු මොකක්ද දීලා තියෙන්නේ කියලා රූපේ දැක්වෙන්නේ අරේ මීටර 5ක අඩ උට්ටාකාර මල් පාත්තියක චුට්ටක් රූපේ අඩ උට්ටේකට වඩා චුට්ටක් ලොකු පෙනුමක් තියෙනවා එහි AB විස්කම්භයට මීටර 3ක් ඈතින් AB විස්කම්භය කියලා දීලා තියෙන්නේ එතකොට AB විස්කම්භයට මීටර 3ක් ඈතින් කියලා දීලා තියෙනවා මීටර 3ක් ඈතින් මල්පාත්‍යයේ මායිමේ ප්‍රතිමාවක් තිබිය යුතුය. ප්‍රතිමාව තිබීමට සුදුසු ස්ථානය දීයත රූපතරාණේ ලකුණු කර පෙන්වනවා. එතකොට දයාපර දුවේ පුතේ ඔබට තේරෙන්න ඕනේ මායිම තමයි ඔය දීලා තියෙන්නේ ඡාප කොටස. ඡාපේ තමයි මායිම වෙන්නේ. එතකොට මේ රේඛාවේ ඉඳලා ඒ කියන්නේ පළමු ඒ කියන්නේ වෘත්තයේ විස්කම්භයේ ඉඳලා මීටර 3ක දුරින් වෙන්න ඕනේ. එතකොට රේඛාවට මීටර 3ක් දුරින්. එහෙනම් රේඛාවට මීටර 3ක් දුරින් නම් මේක සමාන්තර සරල රේඛාවක් වෙන්නේ. සමාන්තර සරල රේඛාවක් අඳිනවා අපි වෘත්තයේ කොටස් දෙකක් කැපලා යන්නේ. මේ පැත්තේ විතරයි. කියන්නේ උඩ පැත්තේ විතරයි අපි අඳින්නේ. පල්ලෙහා පැත්තේ අඳින්නේ නෑ මේකෙදි. ඉහළින් අඳිනකොට ස්ථාන දෙකක් වාලට පේනවා. වෘත්තයේ ඔය වෘත්ත ඡාප කොටස කැපලා යන ස්ථාන දෙකක්. මීටර 3 පෙන්වන්නට ඕනේ. සමාන්තර බව පෙන්වන්නට ඕනේ. සමාන්තර රේඛාවක් අපි ඇඳලා තියෙන්නේ කියලා පේනවා. ඒක ප්‍රතිමාව තියන්න පුළුවන් ස්ථාන දෙකක් වෙනවා අපිට. වෘත්තයේ මතේ ස්ථාන දෙක ඔබ ලකුණු කරලා ඒ ප්‍රතිමාව තියන්න පුළුවන් ස්ථාන දෙක සටහන් කරනකොට මෙන්න මේ ස්ථානයේ ප්‍රතිමාව එහෙම නැත්නම් අනිත් ස්ථානයේ ප්‍රතිමාව කියලා. එතකොට ප්‍රතිමාව තියන්න පුළුවන් අවස්ථා දෙකක් අපිට ලැබෙනවා. එකක් තමයි ඔය වම් අත පැත්තෙන් අපිට කැපිලා යන අවස්ථාව. ඊළඟ දකුණු අත පැත්තෙත් ඒ විදිහම එකක් අපිට හම්බ වෙනවා. සමාන්තර රේඛාව ඇඳලා පස්සේ කැපිලා යන තවත් අවස්ථාවක්. ඉතින් ඒකත් ඔබට අර වෘත්ත ප්‍රමේයයන් හා සම්බන්ධ නොවුණාට මම හිතන්නේ ඔබට යමක් ආපහු සිහිපත් කර ගන්නට වෙනවා. ඉදිරි ගණන් වලදී අපි ඒක පිළිබඳව තවදුරටත් කතා කරනවා. කොහොමද වෘත්ත ප්‍රමේයයන් වලට යනකොට මේ වගේ ගානකට මේ වගේ කෑල්ලකුත් මේ වගේ කොටසකුත් සම්බන්ධ කරන්නේ කියලා. ඔනේ මේ වගේ ගානක් වලට පස්වෙනි ගානදී ලැබෙනවා. අපි යමු පස්වෙනි ගානට. ඒක කියනවා මෙන්න මෙහෙම. ටිකක් වෙනස් තාලේ ගානක් පුතේ. තවම ඔලෙවල විභාගයේ නියෝජනය කරන්න නොලැබිච්ච ගාන. අපි බලමු කොහොමද ප්‍රශ්නය කියලා. PQ හා QR යන උද්‍යානික අලංකාරන්ට යොදා ඇති කුඩා මාවත් දෙකකි. PQ හා QR ඔබට මාවත් දෙක පේනවා. මැදින් කඩේරි වලින් රේඛාවක් ඇඳලා තියෙනවා පේනවා. එම මාවතේ මාවත් දෙකට සමාන දුරකින් හා ආරක්ෂිත මීටර 4ක් දුරින් පහන් කණුවක් සිටුවිය ඇත. සිටුවිය යුතු ඇත. පහන් කණුව සිටුවේ ඇති ස්ථාන රූපයේ ලකුණු කරන්න. ඊළඟටේ වැදගත් දෙයක් මේක කියනවා PQ වා QR යන උද්‍යානයක අලංකාරට උදා ඇති කුඩා මාවත් දෙකකි. මෙම මාවත් දෙකට සමාන දුරකින්. මාවත් දෙකට සමාන දුරකින් යන පතය ඔබට ඇඳලා දීලා තියෙනවා. එහෙනම් අපෙන් බලාපොරොත්තු වෙන ඊට වඩා වෙනස් එකක්. හරි? මාවත් දෙකට සමාන දුරකින් හා ආරලක්ෂයට මීටර 4ක් දුරින් ආරලක්ෂය ඉඳලා ගත්තට පස්සේ මීටර 4ක් දුරින් අන්න එතනදි තමයි අපි අපේ පතේ නිවැරදිව තෝරගන්න ඕනේ ඉතින් දයාබර දුවේ පුතේ R කියන්නේ තනි ලක්ෂය R කියන ලක්ෂයට මීටර 4ක් දුරින් කියනකොට එහෙනම් මේ R කියන ලක්ෂයේ ඉඳලා මීටර 4ක් දුරින් චලනය වෙන්නේ වෘත්තය ඒ කියන්නේ අපේ පළවෙනි පතේ R ලක්ෂයේ ඉඳලා අපි වෘත්තයක් ඇඳොත් එහෙම මීටර 4ක් දුර කියන දුර අරගෙන අපි සාමාන්‍ය විදිහට වෘත්තයක් ඇඳොත් එහෙම ඔය වාරට මැද්දෙන් පෙන්නලා තියෙන RQ'යි PQ'යි සමුද්‍රින් ගමන් කරන ලක්ෂයන්ගේ පතේන ඔය කඩේරි රේඛාවෙන් දක්වලා තියෙන. ඒක කඩේරි වලින් දක්වලා තියෙන ඔය රේඛාව කැපිලා යන ස්ථාන දෙකක් හම්බ වෙනවා. ඔබ නැවත බං එක කිව්වොත් එහෙම ඔය RQ රේඛාවේ PQ රේඛාවේ කොන සමච්ඡේදක ඇඳලා තියෙන කඩේරි වලින් එක අපිට ඇඳලා දීලා තියෙනවා. ඒක පළවෙනි පතේ අපිට නිර්මාණය කරලා දෙන ආයක නිර්මාණය කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට අපි දෙවෙනි අවස්ථාවෙදි කරන්න ඕනේ මේ අවස්ථාව මේක අතිශයින් වැදගත් ඔබ මතක තියාගන්න මේ අර්ධ වෘත්තයක් අපිට අවශ්‍යයි නමුත් ඔබට ඕන නම් සම්පූර්ණ වෘත්තය ඇඳවත් මේක ප්‍රශ්නයක් නැහැ නමුත් ඔබ ස්ථාන දෙකට තියෙන දුර සටහන් කරන්න ඕනේ මේ කෝණ සමච්ඡේදකයේ මත තමයි මේක තියෙන්න ඕනේ මීටර 4ක දුරින් ස්ථාන දෙකකදී කැපිලා යනවා එකමුර්ථයේ අරයන් නිසා අපිට ස්ථාන දෙක යා කරලා වුණනම් පෙන්වන්න පුළුවන් මීටර 4ක දුර කියලා දෙපසින් ඔබ මෙවුවා සටහන් කිරීම අනිවාර්යයි. ඔබට දැන් අර අපි කලින් සනහන් කර රේඛාවක ලම්බ සමච්ඡේදය කියන්නේ කොටත් දැන් අපි ගිය සැරේ ඕලෙවල් විභාගෙදී දැක්කා රේඛාවේ ලම්බ සමච්ඡේදය කියන්නේ කියලා කිව්වට බෑ ධර්මයේ ලම්බ සමච්ඡේදය කියන්නලා පස්සේ වෙන දේවල් දැනගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලම්බ සමච්ඡේදයේ මගින් අර දීලා තියෙන ඔබට දෙවෙනි ගානේ ඔබට මතක් කළොත් තාපෝ සැරයක් SY කියන රේඛාවේ දෙපස තියෙන කොටස් දෙක සමාන බව පෙන්වලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබ ඉදි කැලි දෙකකින් එහෙම නැත්නම් මේ දෙක සමානයි කියන මොකක් හරි සලකුණක් අපි දාලා තියෙන්න ඕනේ. එහෙම තිබුණ නැත්තම් ඒක ලකුණු ලැබෙන්නේ නැහැ. මේකත් ඒ වගේම තමයි පුතේ. පස්සේනේ ගානෙත් අපි අඳින ඒ කියන්නේ R වල ඉඳලා ඔය කෝණ සමච්ඡේදික මත එකතනක් කැපිලා යනවා. එතෙන්ට මීටර 4ක් පෙන්වන්න ඕනේ. ඊළඟ තවත් තැනක් කැපිලා යනවා. එතෙන්ටත් මීටර 4යි තියෙන්නේ කියලා පෙන්වන්න ඕනේ. එතකොට මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ ඔය ඡාපයේ පමණයි. ඔබට සම්පූර්ණ වෘත්තයෙන්ද ප්‍රශ්නයක් නැහැ. නමුත් අර ඡාපයේ කැපිලා යන ස්ථාන දෙක සලකුණු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. පහන් කණුවක් සිටුවිය යුතුය ඇත. පහන් කණුව සිටුවිය හැකි ස්ථාන. එතකොට අපිට මේ ස්ථාන දෙකේ පෙන්වන්න ඕනේ මෙන්න මෙතන හෝ මෙතන තමයි පහන් කණුව සිටවන්න පුළුවන් කියලා. ඒක තමයි ඔයාලගේ ඔය ප්‍රශ්නාංකයේ විදිහට අපි කතා කරන්න යදලා තිබුණේ. අපි දැන් සූදානම් වෙන්න පුතේ ඔයාලගේ ඊළඟ ප්‍රශ්නේ. එහෙම නැත්නම් ප්‍රශ්නාංක 6 සඳහා උත්තරේ සාකච්ඡා කරන්න. ප්‍රශ්නාංක 6 තියෙනවා රූපයේ AP යනු ඍජු වැටකි. වැටේ සිට මීටර 5ක් දුරින් P නම් අමගසද්ද. ඔබට එක රූප ත්‍රාණේ පෙන්වලා තියෙනවා මීටර 5ක දුරකින් P නම් අමගසද්ද. මීටර 10ක් දුරින් Q නම් පොල්ගසද්ද පිහිටා ඇත. Q නම් පොල්ගසද්ද පිහිටා ඇත. ඒ අවස්ථා දෙකම ඔබට රූප ත්‍රාණේ පෙන්වලා තියෙනවා මීටර 5 සහ මීටර 10 මගින් තියෙන දුර ප්‍රමාණය. ඊළඟට වැටේ සිට මීටර 5ක් දුරින්ද Q නම් පොල්ගසට මීටර 8ක් දුරින්ද ලිඳක් කැපිය යුතු නම් පත පිළිබඳ දැනුම භාවිතයෙන් දැනුම ඇසුරින් ලිඳේ පිහිටීම දල රූප ත්‍රාණක දක්වන්න. එහෙමනම් දයාබර දුවේ පුතේ අපි දැන් බලනවා පත පිළිබඳ දැනුම භාවිතා කරලා මේ බලාපොරොත්තු වෙන ලිඳේ පිහිටීම කොහොමද ගන්න කියලා. එහෙමනම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ 6 ප්‍රශ්නේ ගානට අදාළව තියෙන්නේ තොරතුරු මොනවද කියලා අපි හොයාගන්න. ඒ වගේම වැදගත් දෙයක් තියෙනවා මේක කියලා තියෙන තොරතුරු වලට අනුව මෙන්න මෙහෙම එකක් තියෙනවා ඔබට ඒක නැවත වතාවක් මම කිව්වොත් එහෙම පිහිටාට වැටේ සිට මීටර 5ක් දුරින්ද වැටේ ඉඳලා ගත්තට පස්සේ මීටර 5ක් දුරින් එහෙනම් මීටර 5ක් දුරින් කියනකොට පුතේ ඔබට තේරෙන්න ඕනේ AB රේඛාවට සමාන්තර රේඛාවක් යනවා P අකුර කෙරේ. ඒ කියන්නේ P නම් අඹගස කෙරේ. P නම් අඹගස කෙලින් සමාන්තර රේඛාව කියන්නේ AB රේඛාවට සමාන්තර රේඛාවක් අපි අඳිනවා. ඒකේ මීටර 5ක් තියෙන හරියට මෙයා P හරහා ගිහිල්ලා තියෙනවා. ඒ දේවල් විභාගෙදී බලනවා. ඒ වගේම අනිත් අවස්ථාව කියනවා පුතේ ඒක තමයි ඊළඟ වැදගත් අවස්ථාව. Q නම් පොල්ගසට මීටර 8ක් දුරින්ද. ඒක Q නම් පොල්ගසට මීටර 8ක් දුරින් කියනකොට Q කියන ලක්ෂ්‍යය තියෙන්නේ ඔය අපි දැන් අඳපු ලම්බ ඒ කියන්නේ සමාන්තර සරල රේඛාවට තවත් මීටර 5ක් දුරින්. එහෙනම් Q වල ඉඳලා මීටර 8ක් දුර ගත්තාම ඔබට පේනවා අපි අර කලින් ඇඳපු සමාන්තර රේඛාව කොහි හරි ස්ථාන දෙකකදී කැපිලා යන විදිහට Q ස්ථානයේ ඉඳලා වෘත්තයක් අපි අඳොත් ඒ කියන්නේ ලක්ෂයක ඉඳන් කියන්නේ මීටර 8ක් දුරින් කියලා කියන්නේ ලක්ෂයකට. ඒ කියන්නේ පළවෙනි පතේ කියන්නේ ඒ කියන්නේ Q නම් ස්ථානයේ ඉඳලා මීටර 8ක් දුර. ඒ කියන්නේ Q නම් ස්ථානයේ කේන්ද්‍රය කරගෙන මීටර 8ක් දුර පෙන්නන වෘත්තයක් අඳින්න ඕනේ. ඒ දුර මීටර 8ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ Q වල ඉඳලා ගන්න අරය මීටර 8ක් වෙන්න ඕනේ කියලා කියන්නේ. මෙන්න ඇඳලා පස්සේ ඔබ අර කලින් AB රේඛාවට සමාන්තර වැඳිනාද රේඛාව මත කැපිලා යන ස්ථාන දෙකක් හම්බ වෙනවා. ඔන්න කැපිලා යන ස්ථාන දෙකේ එක ස්ථානයක තමයි පුතේ ලිඳ පිහිටවන්නට අවශ්‍ය. එහෙනම් අපිට එක ස්ථානයක් නම් කරන්න පුළුවන් ලිඳ පිහිටිය ස්ථානය කියලා. ඒකට තවත් ඕනනම් පල්ලෙය ස්ථානෙට ලිඳ පිහිටවන්න පුළුවන් අපිට. ලිඳ පිහිටවනකොට ලිඳට වතුර එන විදිහට සකස් කරලා ඉඳ පිහිටීම අත්‍යවශ්‍ය වතුර නැත්නම් ඉඳක් කපල වැඩක් නැහැ නේද? අන් ඒ වගේ අපිට ඒ අවබෝධයත් අපිට තියෙන්නට ඕනේ. ප්‍රශ්නාංක 7 කියනවා AB යනු පාසල් වත්තේ වූ මීටර 20ක් දිග ඍජු පාරකි. සුනිල් පාරේ සිට සෑම විටම මීටර 8ක් ඈතින් සේද. විමල් AB හි මධ්‍ය ලක්ෂ්‍ය වූ O සිට මීටර 10ක් ඈතින්ද සිටනසේ ගමන් කරයි. පත පිළිබඳ ඔබේ දැනුම භාවිතා කර දෙදෙනාගේ ගමන් මගේ එකම ගමන් මාර්ගය එකම රූප සටහන කන්නේ. එතකොට මෙතෙන්දි පුතේ ඔබට දැන් මේ එක්කවත් දල සටහන කියන එක දැන් කලින් එකේ දල සටහන කියලා තිබුණා. නමුත් මේකේ දල සටහන කියන කතාව දීලා නැහැ. හරි? දල සටහනක දක්වන්නේ කියලා කිව්වොත් ඔබ මතක තියාගන්න ඒක කරන්නේ අපි ජ්‍යාමිතික උපකරණ වලින් තොරව තමයි කරන්නේ. ඒ මතක තියාගන්න මේකේ ජ්‍යාමිතික උපකරණ ගැන කතාවක් මේකේ නැහැ. මොකද ජ්‍යාමිතික උපකරණ වලින් අපිට කරන්න පුළුවන් මේක. AP යනු පාසල් වත්තේ මීටර 20ක් තුනින් පිටි ඍජු පාරකි. ඔය පළවෙනි එක අපි සටහන් කරොත් එහෙම AB රේඛාව මීටර 20ක් දෙක. AB කියලා රේඛාවක් ඇඳලා මීටර 20 සටහන් කරනවා. මීටර 20ක් පුතේ යන්නේ ඉන්න බෑනේ. ඒකට අපි මේකේ දල රූපයක් තමයි අඳින්නේ. සුනිල් පාරේ සිට සෑම විටම මීටර 8ක් ඈතින්. ඒක පාරේ ඉඳලා මීටර 8ක් ඈතින් කියනකොට ඔබට මතක් වෙන්න ඕනේ මේ කියන්නේ තුන්වෙනි පතේ. ඒ කියන්නේ රේඛාවකට දෙපතින් පිටි සමාන්තර සරල රේඛා දෙකක්. එහෙනම් ඔබ ඇඳලා තියෙන්න ඕනේ මේ රේඛාවට දෙපතින් ගමන් කරන දෙපතින් පිටි සමාන්තර සරල රේඛා දෙකක්. මේ රේඛා දෙක AB රේඛාවෙන් ඉඳලා මීටර 8ක් ඈතින් තමයි පිටවන්න ඕනේ. AB රේඛාවෙන් ඉඳලා මීටර 8ක් ඈතින්. ඊළඟට තව වැදගත් එකක් තියෙනවා පුතේ. විමල් AB හි මධ්‍ය ලක්ෂ්‍ය වූ O සිට. ඔනෝ තෙන්දි ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතුයි O ලකුණු කරන්නට ඕනේ AO සහ OB දුර සමාන වන පරිදි. එතකොට ඒ දුර ඔබට සමාන වන පරිදි ලකුණු කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔබට AO දුර සෙන්ටිමීටර 10ක් බව සටහන් කිරීම, OB දුර සෙන්ටිමීටර 10ක් බව සටහන් කිරීම. එහෙම නැත්නම් ඔබ සලකුණකින් දක්වන්න ඕනේ මේ පාදයේ සමාන කොටස් දෙකකට බෙදලා තියෙන්නේ කියන බව පෙන්වන්න. එහෙම එන විදිහට ඔබ ලකුණු කරගත යුතුයි. ඒ මතක තියාගන්න ඔබ ලකුණු කරන ආකාරය. එතකොට මේ මත් ඒ කියන්නේ O සිට මීටර 10ක් ඈතින් පිහිටන පරිදි O වල ඉඳලා ගත්තට පස්සේ මීටර 10ක් දුර. එතකොට අපි කලින් ඇඳපු රේඛා දෙක තියෙන 8ක් දුර ඉන්නේ. එහෙනම් 10ක් දුර කියනකොට O ලක්ෂයක්. ඒ කියන්නේ තනි ලක්ෂයක්. එහෙනම් පළවෙනි පතේ. කියන වෘතය. එහෙමනම් O කියන ලක්ෂය කේන්ද්‍රය කරගත්තේ අරේ මීටර 10ක් වුණ වෘතයක් අඳිනවා. මේ අරේ මීටර 10ක් වුණ වෘතය අඳිනකොට ඔබට හම්බ වෙනවා පුතේ ඔය සමාන්තර සරල රේඛා දෙක කැපිලා යන ස්ථාන හතරක්. සමාන්තර සරල රේඛා දෙකේ උඩ රේඛාවේදී අවස්ථා දෙකකුත් පහළින් අම්මන රේඛාවේදී අවස්ථා දෙකකුත් කැපිලා යනවා. ඉතින් මෙන්න මේ කියන ස්ථාන වල ඔය ඒ කියන්නේ සෑම වෙලාවෙම ඔබේ ඒ කියන්නේ දැනුම භාවිතා කරනකොට පත පිළිබඳව දැනුම තමයි මේකෙදි බලාපොරොත්තු වෙන්නේ. මේ ගමන් කිරීම එතකොට මෙන්න මේ ආකාරයට සිද්ධ වෙන්නේ හැම වෙලාවෙම යන්නේ AB රේඛාවට මීටර 8ක් දුරින්. ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා O වල ඉඳලා හැම වෙලාවෙම මීටර 10ක් දුරින්. ඔබට ස්ථාන හතරක් තමයි මේ අවස්ථාවේදී මුණ ගැහෙන්නේ. ස්ථාන හතර සටහන් කරගන්න ඔය තමයි යාළගේ පිළිටීම් වෙන්නේ. ඒකේ රූපතරහන දීලා තිබුණ නෑ පුතේ. රූපතරහන කොටසක් හරි දීලා තියෙන අවස්ථාවේදී අපිට යම් පහසුවක් තියෙනවා සටහන් කිරීම. නමුත් රූපතරහන දීලා නැති අවස්ථාවේදී අපි පරිස්සමෙන් එතනා ප්‍රවේශ විය යුතුයි. නැත්තම් අපේ රූපතරාණ අපි අතින් වැරදුනොත් එහෙම එතනින් එහාට යන්න අපහසුවක් වෙනවා. ඉතින් දැන් සූදානම් වෙන්න පුතේ අපි ඔයාලගේ ප්‍රශ්න අංක 8 සඳහා උත්තරේ සාකච්ඡා කරන්න. ප්‍රශ්න අංක 8 අපි බලමු මොනවද දීලා තියෙන්නේ කියලා. A හා B ලක්ෂ දෙකට සමදුරින් APB කෝණය අංශක 90ක් වන පරිදි P නම් ලක්ෂය පත පිළිබඳ දැනුම භාවිතයෙන් දල රූපතරාණක දක්වන්න. දල රූපතරාණක පෙන්වන්න කියලා මේක දීලා තියෙන්නේ. A හා B ලක්ෂ දෙකට සමදුරින් අපිට ලක්ෂ දෙකක් පල්ලෙහෙන් පෙන්වලා තියෙනවා. A හා B ලක්ෂ දෙකට සමදුරින් හා APB කෝණය අංශක 90ක් වන පරිදි. ඔන්න පුතේ වැදගත් දෙයක් මම ඔයාලට කිව්වා කලින්. අර අපි ඉගෙන ගත්තේ 10 පන්තියේ වෘත්ත එක කෝණ පාඩම අපහු ඕන වෙනවයි කියලා කිව්වේ. අන්න ඒ අවස්ථාව තමයි මේ තියෙන්නේ පුතේ. එතකොට ඔබට මෙහි මැද ලක්ෂය එහෙම නැත්නම් ඔය AB රේඛාවේ මැද ලක්ෂය බව පෙන්වීම සඳහා ඔය ඒ මැද අපි O කියලා නම් කරොත් එහෙම AB දෙකයි මැද O කියලා නම් කරොත් එහෙම AO දුර සමානයි OB දුර වෙන විදිහට ඔබ යම්කිසි ලකුණක් දාගත යුතුයි. එහෙම දැම්මට පස්සේ ඔබට O කේන්ද්‍රය කරගත්තී. O වල ඉඳලා බැලුවට පස්සේ අපිට මේ P ලක්ෂයේ පිහිටීම ගැන කියන්නේ APB කෝණය අංශක 90ක් කියලා. එතකොට අංශක 90ක් වෙන අවස්ථා ටික අපි තෝරගත්තොත් පුතේ ওই ලක්ෂ ටික පිහිටන්නේ හරියටම මෙයාගේ වෘත්තයක් වන පරිදි. ඒ කියන්නේ O කේන්ද්‍රය කරගත්ත, ඒ වගේම OB, OA සහ OB අරයන් වශයෙන් පවතින. දැන් ඔබට මම O මම මේ අවස්ථාවේ නම් කරපු නිසා නැත්නම් AB විස්කම්භයක් ලෙස පවතින වෘත්තයක් තමයි පවතින්නේ. ඒබී විස්කම්භයක් ලෙස පවතින වෘතයක් අපි හඳුන්වන්නේ. මේ වෘතය මත ඕනෑම ලක්ෂයකදී ඕනෑම තැනකදී වෘතය මත පිහිටි ඕනෑම ලක්ෂයකදී අපිට අපි දන්නවා අර්ධ වෘතයේ කෝණ ඍජු කෝණ කියලා. එහෙනම් ඍජු කෝණයක් තමයි නිර්මාණය වෙන්නේ වෘතය මතදී. එහෙමනම් ඍජු කෝණයක් අපිට ඇඳ හැකි ඒ ඕනෑම ස්ථානයකදී. එතන පහළොත් අපිට ඒ වගේම ඍජු කෝණ පෙන්වන්න හැකි. එතකොට අපිට අර්ධ වෘතයක් එහෙම නැත්නම් සම්පූර්ණ වෘතයක් මේක ඇඳලා මේක පෙන්වන්න පුළුවන්. නමුත් මේකේ සම්පූර්ණ වෘතයක්ම අපිට එනවා පීලක්ෂයේ පිහිටීම පත පිළිමල දැනුම භාවිතයෙන් දලසරාණක දක්වන්න. ඔබට මේ දීලා තියෙන ඉඩකඩේ හැටියට දැන් විභාග පේපර් එකේ නම් මෙහෙම දීලා තියෙනවා. එතකොට ඔබට උඩපැත්ත විතරයි අඳින්න පුළුවන් මේ. නමුත් ඔබ දැනගන්න ඕනේ මේ වගේම කොටසක් පහළොත් අපිට අඳින්න පුළුවන්. පහළොත් ඔය විදිහටම අංශක 90 කොටසක් අපිට පෙන්වන්න පුළුවන් කියන එක මතක තියාගන්න ඕනේ. ඉතින් දායකත්වයකට 71 වෙනි කාර්යපත්‍රිකාවේ අවසාන ප්‍රශ්නේ තමයි අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඒ අවසාන ප්‍රශ්නය මෙන්න මේ විදිහට තියෙනවා. AB ඍජු පාරක්ද ඊට මීටර 9ක් තුලින් P නම් ගසක්ද පහත රූපතරාණේ දැක්වේ. ඔබට මුංචි අඩුවක් රූපතරාණේ දකින්න ඇති. AB පාර නම් තියෙනවා. ඒත් ඔය P කියන ගහ පේන්න නැහැ. කවුරු හරි ගලවගෙන ගිහින් වෙන්නේ නැති. හරි. අපර කොහේ හරි ස්ථානයක මෙහි P කියන එක සටහන් කරගත යුතුයි. ඒ සටහන් වෙලා නැහැ. ඒක නිසා ඔබ P කියන ලක්ෂයක් ලකුණු කරලා P කියන එක සටහන් කරන්න ඔබට කැමති ස්ථානයක් ඉදන්දා තෝරගන්න පුළුවන් P කියන ස්ථානය. ඊට පස්සේ කියනවා පත පිළිමල ඔබේ දැනුම භාවිතා කරමින් P සිට මීටර 4ක් දුරින්ද AB පාරේ සිට මීටර 6ක් දුරින්ද පිහිටන ලක්ෂ දෙක හා ඒවායේ පිහිටීම ලබා ගන්නා ආකාරය පහත සටහනේ දක්වන්නේ. එතකොට අපිට වෙනම මේ තොරතුරු දක්වන්න වෙනම එකක් ඇඳලා ඒ තොරතුරු දක්වන්න කියලා නෙමෙයි කියන්නේ. පහත සටහන මත දක්වන්න කියලා කියන්නේ. එහෙනම් මේ දීලා තියෙන සටහන මත තමයි ඔබ මේ දේවල් සටහන් කරන්න අවශ්‍ය. අපි බලමු දෙ. ඒක පළවෙනි එක අපි දැනගන්න ඕනේ පළවෙනි කොටස මේකට අදාළ වෙන පතයන් මොනවද කියලා. එකක් කියනවා P සිට මීටර 4ක් දුරින්. P සිට මීටර 4ක් දුරින් කිව්වහම අපිට තේරෙන්න ඕනේ පුතේ ඔය අපි බාහිරින් ලකුණු කරපු P ලක්ෂයේ ඉඳලා ඒ කියන්නේ P ලක්ෂයක්නේ තනි ලක්ෂයක්නේ. එහෙනම් තනි ලක්ෂයකටනේ සමතුලින් චලනයම ලක්ෂයන්ගේ පතේ කියලා කියන්නේ. එම ලක්ෂයේ කේන්ද්‍රය කරගත්ත වෘතයක් එන්නේ අරේ සෙන්ටිමීටර 4යි. එහෙනම් ඔබ අඳින්න ඕනේ අරේ මීටර 4ක් වෙච්ච වෘතයක්. සෙන්ටිමීටර නෙමෙයි අරේ මීටර 4ක් උනේ වෘතයක්. මීටර වලින් ඉස්සරහන් කරලා තියෙන්නේ. එතැන් මීටර 4ක් උන වෘතයක් තමයි අඳින්න ඕනේ. ඊළඟට අපි ඊළඟ අවස්ථාවේදී බලනවා තවත් පතයක් ගැන කියනවා. දුරින්ද AB පාරේ සිට මීටර 6ක් දුරින්. අනේ AB පාරේ ඉඳලා මීටර 6ක් දුරින් කියනකොට එහෙනම් AB රේඛාවට සමාන්තර රේඛාවක් එන්න ඕනේ මීටර 6ක් දුරින්. එහෙනම් මීටර 6ක දුරකින් සමාන්තර රේඛාවක් අපි තව එකක් අඳිනවා. ඒ අඳින්නේ අර උඩ P අපි අඳපු P ලක්ෂය අපි තෝරගත්තේ පැත්තේ විතරයි. අනිත් පැත්තේ අපි අඳින්නේ නෑ මේකෙදි. එක පැත්තක් විතරයි අඳින්නේ. මෙහෙම ඇඳලා පස්සේ අපිට පේනවා මේ සමාන්තර රේඛාව සහ වෘතයේ කියන දෙක ස්ථාන දෙකදී කැපිලා යනවා. ස්ථාන දෙකදී ඡේදනය වෙනවා ඔබට පේනවා. එතකොට අපිට කියන්නේ පිහිටන ලක්ෂ්‍ය දෙක හා ඒවායේ පිහිටීම ලබා ගන්න ආකාරය පහත සටහනේ දක්වන්නේ. එතකොට අපි පළවෙනි එකේ වෘතයක පෙනුම ඇඳලා එහි මීටර 4ක් සටහන් කරනුනේ අරය. දෙවෙනි අවස්ථාවේදී පතේ අපි අඳිනවා සමාන්තර බව පෙන්වන්නුනේ AB රේඛාවට ඔබ අඳින සමාන්තර රේඛාව. ඇඳලා පස්සේ මීටර 6ක් තුලින් ඇඳලා පස්සේ අපිට ඔය කලින් ඇඳපු පතේ ඒ කියන්නේ වෘත්තයේ ඡේදය වෙන ස්ථාන දෙකක් හම් වෙනවා. ඔන්න ඔය ස්ථාන දෙක තමයි අපිට ඔය අර අදාළ ස්ථානය වෙන්නේ රූපතරාණයේ පිහිටීම ලබා ගන්නා ආකාරය. හරි. එතකොට P නම් ලක්ෂයේ ඉඳලා සහ AB පාරේ ඉඳලා ඔය ස්ථාන දෙකේ පිහිටීම තමයි අපි ලබා ගත්තේ. ඒ ස්ථාන දෙක අපිට පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්නට පුළුවන්. ඉතින් දායකත්වයේ පිට ඔබට තිබුණේ ඔය කාර්යපත්‍රිකා අංක 71 සාකච්ඡා කරන මොහොතේදී කාර්යපත්‍රිකා අංක 71 ජ්‍යාමිතීය පාඩමේ ඉලක්ක කරගෙන තමයි තිබුණේ. ඉතින් ඔබට යම් ප්‍රමාණයකට මේ ශ්‍රව්‍ය මාධ්‍ය පමණක් ප්‍රයෝගී කරගෙන කරන නිසාවෙන් ඔබට යම් යම් කාරණා ඔබ 10 පන්ති විෂය නිදේශයේ දැනුවත් වෙලා තිබුණා නම් ඔබට ග්‍රහණය වෙන්නට ඇති. නමුත් ඔබ කෝණ සමච්ඡේ දෙකේ ගැන එහෙම නැත්නම් ලම්බ සමච්ඡේ දෙකේ ගැන ඔබ අවබෝධයෙන් තොරව හිටියා නම් මේ කොටසේ ඔබට ඒ කියන්නේ ඔබට තේරුනේ බව ටිකක් මදි ඇති. එහෙම වුණා නම් ඔබට නැවත වතාවක් මම ඔය පැහැදිලි කරපු පත ඉලක්ක කරගෙන මූලික පත හතර පිළිවෙලින් මතක තියාගන්න දරුවනේ. ඒ පත හතරත් එක්ක ඊට පස්සේ අදාළ ගැටළු වලට නැවත යන්න. එතකොට අපව නැවත වතාවක් මේ හැම එකක්ම කරලා බලන්න. ඔයිට පිටින් වාට ලැබෙන්නේ නැහැ. ගොඩක් රට ඔයිට සමාන්තර ගැටළු තමයි ඕලෙවලේ භාගයට ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට ලැබිලා තියෙනවා පුතේ ප්‍රධාන ප්‍රශ්න දෙකක්. ඒක දීලා තියෙන උත්සාහ කරන්න කියලා. ඔයාලගේ පළවෙනි පේපර් එක ඉලක්ක කරගත්තේ සහ දෙවෙනි පේපර් එක ඉලක්ක කරගත්තේ ගැටළු. මෙහි B ප්‍රශ්න B කොටස ඉලක්ක කරගත්තේ ගැටළු ඔබට ලැබිලා තියෙනවා. අපි එහි ගැටළුවක් සාකච්ඡා කරලා බලමු කාලය අපිට ඉතුරු වෙලා තියෙන හැටියට. මේ ප්‍රශ්න සඳහා උත්තර කොහොමද අපි ලබා ගන්න කියලා පළවෙනි අවස්ථාව තියෙන සමගාමී සමීකරණය. අපි බලමු මේ ගාන කියවලා. මේ කියනවා නිමල් රුපියල් 158කට රමුටන් ගෙඩි 2ක් කා දුරම් ගෙඩි 3ක් මිලට ගනි. සුනිල් රමුටන් ගෙඩි 4ක් කා දුරම් ගෙඩි 2ක් රුපියල් 116කට මිලට ගත්ත. සමගාමී සමීකරණ දෙකක් ඇසුරෙන් රමුටන් ගෙඩි 1 මිල හා දුරම් ගෙඩි 1 මිල සොයන. ලොවට දයාබර දුවේ පුතේ අපි මේ ගාන හදන්න කලින් අපි ලියන්න ඕනේ රමුටන් ගෙඩි 1 මිල සඳහා අපි ගන්නෙ මොකද්ද සංකේතය? දුරම් ගෙඩි 1 මිල සඳහා ගන්න සංකේතය මොකද්ද කියලා. රමුටන් ගෙඩි 1 මිල සඳහා අපි S කියලා ගත්තොත් එහෙම දුරම් ගෙඩි 1 මිල Y කියලා ගත්තොත් අපි ඒ කාරණා දෙක සටහන් කරන්න ඕනේ. රමුටන් ගෙඩි 1 මිල S දුරම් ගෙඩි 1 මිල Y කියලා. ඊට පස්සේ අපි ඒකට අදාළ තොරතුරු ටික ඇතුළත් කරනවා සමගාමී සමීකරණේ. රමුටන් ගෙඩි 2ක්, ඒ කියන්නේ 2යි. දුරම් ගෙඩි 3ක්, ඒ කියන්නේ 3යි Y. සමාන වෙනවා රුපියල් 158කට. සමානයි 158. එතකොට නැවතවතාවක් කිව්වොත් රමුටන් ගෙඩි 2ක් නිසා 2යි S වෙනවා. ඊළඟට දුරම් ගෙඩි 3ක් නිසා 3යි Y වෙනවා. සමානයි 158යි. දෙවෙනි සමීකරණයට අපි යනවා. සමීකරණ දෙකක් අවශ්‍යයි සමගාමී සමීකරණ වල. රමුටන් ගෙඩි 4ක් සහ දුරම් ගෙඩි 2ක්. රමුටන් ගෙඩි 4ක් නම් 4යි S. දුරම් ගෙඩි 2ක් නම් 2යි Y. එහෙනම් 4යි X + 2යි Y සමාන වෙනවා 116කට. දැන් අපිට සමගාමී සමීකරණ දෙකක් ලැබිලා තියෙනවා. 2x + 3y = 158යි. 4x + 2y = 116යි කියලා. ඉතින් දයාවර දුවේ පුතේ අපි මේකදී අපි සාමාන්‍ය සමගාමී සමීකරණ වල කරන විදිහටම පළවෙනි සමීකරණය, ඒ කියන්නේ සහ දෙවෙනි සමීකරණය කියන දෙකේ බලනවා සංගුණක සමාන වන පද තියෙනවද කියලා. S පද වල ගත්තාම පළවෙනි එකේ S වල 2යි සංගුණකය, දෙවෙනි එකේ 4යි. Y ගැන බැලුවොත් එහෙනම් පළවෙනි එකේ තියෙන්නේ 3යි, දෙවෙනි එකේ සංගුණකය 2යි. එතකොට අපිට පේනවා මේකේ S සමානක් නැහැ, Y සමානක් නැහැ කියලා. එහෙනම් අපි බලන පාසුවෙන් එක සමීකරණයක් විතරක් ගුණ කරලා සංගුණක සමාන කරගන්න පුළුවන් දෙ කියලා. එතකොට අපි එහෙම අවස්ථාවක් ලැබෙනවා. දෙවෙනි සමීකරණය 4නේ X වල සංගුණකය. එහෙනම් පළවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරා නම් 4 වෙනවා. එහෙනම් පළවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරන්න. ගුණ කරනකොට අපිට ලැබෙනවා දෙවරක් 2 උත්තරය 4යි S, දෙවරක් 3 උත්තරය 6යි Y, 158 ඒවා දෙකක් උත්තරේ 316යි. එවනම් දැන් අපිට තියෙනවා 3 සහ 2 කියන සමීකරණ දෙකේ S වල සංගුණක දෙක සමානයි 4S 4S begin ලැබිලා තියෙන්නේ. එවනම් අපි කරනවා අපි බලන ලකුණු දෙක දිහා ඉස්සෙල්ලා ලකුණු දෙක සමාන ලකුණු දෙකක්, ඒ කියන්නේ ධන ලකුණු දෙකක් තියෙන්නේ. ලකුණු දෙක සමාන ධන ධන තිබුණත් ඍණ ඍණ තිබුණත් අපි කරන්නේ එකකින් එකක් අඩු කරන එකයි. ඒ අනුව අපි පළවෙනි තුන්වෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ අඩු කරනවා. අඩු කරනකොට 4X + 6Y අඩු කිරීමේ ලකුණ අපි අර පළවෙනි දෙවෙනි සමීකරණේ කොටස අපි වරහන් තුල ලියාගමු. වරහන් ඇතුලේ 4x + 2y = 316 අඩු කිරීම දකුණු පස කොටස සමීකරණේ 116. ඒ කියන්නේ තුන්වෙනි සමීකරණේ 316 අනිත් එකේ 116 තිබුණේ. සෑ 116ක් අඩු කරනවා. එතකොට සුළු කිරීමේදී අපිට ලැබෙනවා 4x + 6y ඍණ ලකුණෙන් ගුණ වෙනවා ඍණ 4s වෙනවා, ඍණ 2y වෙනවා. ධනත් එක ගුණ වෙනකොට ඍණ ලකුණක් එන්නේ. එතන එතන සුළු වෙනවා ධන 4s වෙන 4s බිඳුවයි. ඒ අනුව 6y වලින් 2y අඩු කරපුවාම 4y. සමීකරණයෙන් දකුණු පැත්ත සුළු කරපුවාම එනවා 316 න් 116ක් අඩු කරපුවාම 200යි කියලා. ඊට පස්සේ අපි මේක සුළු කරලා 4ෙන් බෙදනවා දෙපැත්තම. බෙදනකොට 204 න් බෙදපුවාම උත්තරේ 50යි කියලා ලැබෙනවා. ඒ අනුව දොඩම් ගෙඩි එක මිල රුපියල් 50ක් විදියට අපිට ලැබෙනවා. දුරංගෙඩියට ලැබිච්ච රුපියල් 50 මිල අපි ඊළඟට මොකද කරන්නේ? ආදේශ කරනවා y = 50 පළවෙනි සමීකරණයට. එහෙම ආදේශ කරපුවාම 2x + 3y = 158යි. ඒ අනුව 2x + 3y = 158යි කියන සමීකරණේ y වෙනුවට අපි 50 ආදේශ කරනවා. ඒ අනුව 2x ධන 3 ගුණ කිරීම 50 සමාන 158යි. 2x සමානයි 158න් 150ක් අඩු කරනවා. උත්තරේ 8යි. ඒ අනුව දෙපැත්තම දෙකෙන් බෙදපුවාම s සමානයි 4යි කියලා එනවා. S කියලා කියන්නේ රමුටන් ගෙඩියක මිල. එහෙනම් රමුටන් ගෙඩියක මිල රුපියල් 4ක් විදිහට අපිට උත්තරේ ලැබෙනවා අවසාන උත්තරේ විදිහට. ඔය විදිහ තමයි පුතේ. දොඩම් ගෙඩියක මිල රුපියල් 50යි රමුටන් ගෙඩියක මිල ආවා රුපියල් 4යි කියලා. මේ උත්තර දෙක අපිට දාලා ඉවරලා මේ සමීකරණ තුනට ගැලපෙනවද කියලා ඕනනම් නැවත වතාවක් ඔබට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් ඔබ කරලා බලන්න. අපි කාලය ඔබට තියෙන විදිහට අපි උත්සාහ කරනවා මේ B කොටස සාකච්ඡා කරලා අද දවසේ වැඩ කටයුතු නිමාවටපත් කරන්න. ඉතින් දයාපරතු මේ පුතේ උත්සාහ කරන්න తీරුවේ ගැටලු දෙකක් තිබුණා. අපිට එක ගැටලුවක් පමණයි අද දවසේ සාකච්ඡා කරන්න පුළුවන්කම ලැබෙන්නේ අපිට කාලය ඉතුරු වෙලා තියෙන විදිහට. ඔබ අනිත් ගැටලුව සඳහා උත්තර සපය ගන්න ඕනේ. ඒ දෙවන ගැටලුව තියෙන්නේ ඔබට තවත් වැදගත් පාඩමක්. මම හිතන තුන්වෙනි වාරයේ පාඩම් ඔබට තවම ආවරණය වෙලා නැහැ. නමුත් න්‍යාස කියන පාඩම ඉලක්ක කරගත්ත ගැටලුවක් ඔබට තියෙන්නේ වාහන අලවිකරණ ආයතනයක ජනවාරි මාසයේ පළමු සතියේ කාර් හතරක් වෑන් දෙකක් දෙවන සතියේ කාර් තුනක් වෑන් එකක් අලවි වූ අතර පෙබරවාරි මාසයේ පළමු සතියේ කාර් අලවි නොවූ අතර වෑන් තුනක්ද දෙවන සතියේ කාර් දෙකක් හා වෑන් දෙකක්ද අලවි කර ඇත. මෙමතරතුරු එක් එක් මාසවලට අදාළ න්‍යාස ලියා ඒ අසරින් මාස දෙකේම එක් එක් සතියේ අලවි කළ කාර් හා වෑන් ප්‍රමාණය තුලත් න්‍යාසය ගොඩනගන්න. ඉතින් දයාපරතු මේ පුතේ ඔබ න්‍යාස පාඩම ආවරණය කරගෙන නැති නිසා මේ වෙනකොට න්‍යාස කියලා කියන්නේ බොහොම ලේසි පාඩම. ඔබට ඔබේ සිලබස් එකේ හම්බෙන කොටස න්‍යාස කියලා කියන්නේ පේලි සහ තීරු වලින් සමන්විත වෙච්ච සංඛ්‍යා කාණ්ඩයක්. එතකොට මේ පේලි සහ තීරු කියනවා අපි හඳුනා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් පේලියක් කියලා කියන්නේ අපි උදෑසන රැස්වීම මතක් කරොත් එහෙම අපි සමහර දවස්වලට පේලි හදනවා සමහර දවස්වලට තීරු හදනවා. ඒ පේලිය කියලා කියන්නේ ඔයාලට මතක නම් වේදිකා නාට්‍යයක් නරඹනකොට පළවෙනි පෙළේම විශේෂ ආරායිත අමුත්තු ඉන්නවා. ඒක තමයි පේලිය කියලා කියන්නේ. තිරුව කියලා කියන්නේ එතකොට අපි ඉඳගෙන ඉඳන අරත් අමුත්තු සහ සියලු දෙනා ඉඳගෙන ඉන්න තිරුව දිගේ පල්ලෙහාට යන්න ඉඩක් ඉදිරි කරලා තියෙනවා. ඒකට අපි මේකට කියන්නේ තිරුව කියලා. එහෙමනම් පුතේ මේක අපිට සදාහන් කරන්න පුළුවන් පේලි සහ තිරුව විදිහට. මම ඔබට මේක පැහැදිලි කරන්නේ කාර් සහ වෑන් පිළිවෙලින් මම ඒ විදිහට ගන්නෙ. කාර් මුලින් ඊට පස්සේ වෑන් ජනවාරි මාසයේ පළවෙනි සතියේ දෙවෙනි සතියයි. ඒ අනුව ජනවාරි මාසයේ පළවෙනි සතියේ මම මුලින් ලියනවා දෙවෙනි සතියේ පිටුපසින් ලියනවා. ඒකට න්‍යාසයක් ලියනකොට වරහණක් තුල තමයි අපි සංඛ්‍යා ලියන්නේ. සංඛ්‍යා පමණයි ලියන්නේ කාර් වෑන් නම් මනම් එහෙම මුකුත් ලියන්නේ නැහැ. ඒකට කාර් ගාන 4යි ජනවාරි මාසයේ පළවෙනි සතියේ ඒ වගේම වෑන් ගාන 2යි. දෙවෙනි සතියේ කාර් ගාන 3යි වෑන් ගාන එකයි. එතකොට 4යි 2යි 3යි 1යි කියන න්‍යාසයක් තමයි ඔබට ලැබෙන්නේ. එතකොට 4යි 2යි 3යි 1යි කියලා කියන්නේ බොහොම සරල න්‍යාසයක්. ඔබට මේක තේරෙනවා. ඊළඟට දෙවෙනි අවස්ථාවේදී අපිට හම්බ වෙන තවත් ඒ වගේම සමාන අවස්ථාවක් දෙවෙනි අවස්ථාවේදී දෙවෙනි සතියේ කියන්නේ පෙබරවාරි මාසේ තියෙන පළවෙනි සතියේ විකිනලා නැහැ කාර්. ඊළඟට වෑන් 3ක් විකිනලා තියෙනවා. දෙවෙනි සතියේදී කාර් 2යි වෑන් 2යි විකිනලා දෙනවා. ඒක 0.3යි 2යි 2යි. එතකොට ඔබට මේ න්‍යාස දෙක එකතු කරන්න ඕනේ. මේ මාස දෙකේම විකිනිච්ච මුළු වාහන ප්‍රමාණය අතුලත් න්‍යාසයේ ගොඩනැගීම සඳහා. එතකොට එකතු කරනකොට පුතේ මතක තියාගන්න ඕනේ මේ න්‍යාස දෙකේ එකතු කරන්න පුළුවන් එක හා සමාන පළවෙනි ඉලක්කමට ඊළඟ දෙවෙනි න්‍යාසයේ පළවෙනි ඉලක්කම පමණයි. පළවෙනි තීරුවේ දෙවෙනි ඉලක්කම ඔබ ආදේශ කරනවා නම් දෙවෙනි ඉලක්කමට එකතු කරන්න ඕනේ දෙවෙනි තීරුවේ දෙවෙනි ඉලක්කම. තීරුව සහ පේලිය මාරු කරලා එකතු කරන්නේ නැහැ අපි. ඒ අනුව 4.0යි එකතු කළා උත්තරේ 4යි 2යි 3යි එකතු කළා උත්තරේ 5යි 3යි 2යි එකතු කළා උත්තරේ 5යි 1යි 2යි එකතු කළා උත්තරේ 3යි. ඒ අනුව මුළු වාහන ප්‍රමාණය තුලත් න්‍යාසය ඔබට ලැබෙනවා 4 5 5 3. ඉතින් මම පුතේ මේ අවසාන කොටස ඔබට පැහැදිලි කළාට ඔබට එතරම් පැහැදිලි වෙන්නට නැතුව ඇති. මොකද ඒකට හේතුව ඔබ න්‍යාස පාඩමේ ඉගෙන නැති නිසා ඔබ මේ පිටබඳව ටිකක් අධ්‍යයනය කරලා ආපහු මේ ගාන නැමත වතාවක් හදන්න. අද දවසේදී අපි ඉගෙන ගත්තේ පාඩමට ඉලක්ක වුණේ පුතේ 10 පන්තිය විෂය නිර්දේශයට අදාළ පතහා නිර්මාණ කියන පාඩම් කොටස අදාළ වන නිර්මාණ කොටස. එන්න මං හිතනවා ඔබ මේ හරහා අද වෙනකොට කාර්යපත්‍රිකා 71ක් වලත් එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා. මම හිතන්නේ බොහෝ දෙනුම් සම්භාරයක් ඔබ ළඟා කරගෙන තියෙනවා. 2021 ඕලෙවල් විභාගය සමත් වීම සඳහා මේ ලබාගත්තේ දෙනුම් සම්භාරය ඔබ උපයෝගී කරගන්න. ඔබට 2021 ඕලෙවල් විභාගයෙන් විශිෂ්ට ජය ලබා ගැනීමට අවශ්‍ය කරන දැනුම ශක්තිය මේ තුළින් ලබා දීමට අප කැප වෙන රජරට සේවය සහ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ස්තුතිය ප්‍රකාශ කරමින් අද දවසේ ඔබත් එක්ක කාර්යපත්‍රිකා අංක 71 සාකච්ඡා කිරීම මින් නිමාවටපත් කරනවා. ඔබ සැමට සුවදායි රාත්‍රිය.
දෙයි දරුවන්ගේ දෙස්වන් පුරා රැවටෙන අධ්‍යාපනික හඬවලුන
රැජරට කුරුකෙදර